ගුණවත් කාරුණික පින්වත්නි අපි දැන් කතා කරමින් සාකච්ඡා කරමින් සිටියේ ප්‍රායෝගික ජීවිතයේදී අපි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හඳුනාගෙන කටයුතු කරන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව. එතනදී අපි යමක් ඉගෙන ගත්තා. එකම අරමුණ කිහිප දෙනෙකුට විවිධාකාරයෙන් හිතන්න පුළුවන්. හිතන හිතන පිළිවෙලටයි ඒ පිළිබඳව ඇති කරගන්න දැන ගැනීම සිද්ධ වෙන්නේ. අපි මේ පිළිබඳව අතීතයේ කළ දේශනාවක් මතකයි. අපි කියලා දීලා තියෙනවා එකම අරමුණක්. 10 දෙනෙකුගේ ඇසට ගැටුනොත් එකම රූපයක්, 10 දෙනෙකුගේ ඇහැට ගැටුනොත් එකවර, ඒ 10 දෙනාගේ දැනගැනීම 10 ආකාරයක් වෙනවා. අපි හිතමු එකම කාන්තාවක් 10 දෙනෙකුගේ ඇසට ගැටෙනවා එකවර. එක්කෙනෙක් හඳුනාගන්න මේ මගේ අම්මා කියලා. තව කෙනෙකු හඳුනාගනීවි මගේ බිරිඳ කියලා. තව කෙනෙක් හඳුනාගනීවි මගේ අක්කා කියලා. තවත් කෙනෙක් හඳුනාගනීවි මගේ නංගි කියලා. තව කෙනෙක් හඳුනාගනීවි මගේ අත්තම්මා කියලා. තව කෙනෙක් හඳුනාගනීවි නෙන්දම්මා කියලා. මේ විදිහට එකම අරමුණ 10 දෙනාගේ දැනගැනීම 10 විදිහක් වෙනවා. දැන් අපිට ඒ අරමුණ පිළිබඳව විමසිලිමත් වුණොත් 10 දෙනාටම ගැටුනේ එකම රූපය. 10 දෙනාගේම ඇසට ගැටුනේ එකම රූපය. එහෙත් ඒ රූපය පිළිබඳව දැනගැනීම් 10ක් වුණා. දැන් අපිට ඇහැට ගැටුණු රූපය අපි දැනගත්තා නම්, ඇහැට ගැටිච්ච රූපය අපි දැනගත්තා නම්, ඒ 10 දෙනාම දැනගන්න ඕන එකක්. දැනගැනීම් සමාන වෙන්න ඕන. නමුත් 10 දෙනාගේ දැනගැනීම් විවිධයි, විෂමයි. එකම රූපයේ පිළිබඳව. අන්න දැන් එතනින් අපට පැහැදිලි වෙනවා ගැටෙන අරමුණ කුමක්කුවත් ඒ අරමුණ පිළිබඳව කරන චින්තනයට සිතීමට අනුවයි දැන ගැනීම පහළ වෙන්නේ හටගන්නේ. ඒ විදිහෙන් අපි කල්පනා කළොත් එකම අරමුණක් කෙනෙකුට ද්වේෂ සහගත දැන ගැනීමකට නිමිත්ත වෙන්න පුළුවන්. කෙනෙකුගේ දැනීම ලෝභ සහගත වෙන්න පුළුවන්. කෙනෙකුගේ දැනගැනීම කරුණා, මෛත්‍රී ආදී කුසල සහගත වෙන්න පුළුවන්. කෙනෙකුගේ දැනගැනීම අනිත්‍ය ආදී වශයෙන් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ දැනගැනීම අසුභ ආදී වශයෙන් වෙන්න පුළුවන්. කෙනෙකු සුභ ආදී වශයෙන් වෙන්න පුළුවන් දැනගැනීම. දැන් ඔබට යමක් හිතන්න පුළුවන්. අපට ලැබෙන අරමුණ බාරගන්න පිළිවෙලටයි. ඒ අරමුණ පිළිබඳව හිතන පිළිවෙලටයි කුසලයේ අකුසලයේ පින පව කියන ධර්මතාවයන් ගොඩනැගෙන්නේ. සිතන පිළිවෙලටයි. මෙන්න මේ නිසා තමයි මේ සිතීමේ ක්‍රියාවලිය වඩ වඩාත් නිවැරදි වීමේ අවශ්‍යතාවය දෙන්නේ. සිතන පිළිවෙලටයි අපිව ඉන් එහාට ඇදගෙන යාමේ ක්‍රියාවලිය සකස් වෙන්නේ. මේ කියව කරුණු ටික ටිකක් අපහසු වෙන්න පුළුවන්. අපි ඒ ටික සරල කොට කතා කළොත් නැවත අපි ගත් නිදර්ශනයම නැවත විමසුවොත් මල දිහා කෙනෙක් බැලුවා නූපන්න අකුසලයේ තව තවත් උපදින්න, උපන්න අකුසලයේ තව තවත් වැඩෙන විදිහට. තව කෙනෙක් මල කියන අරමුණ බාරගත්තේ නූපන් කුසලයේ උපදින, උපන් කුසලයේ වැඩෙන විදිහට. නූපන් කුසලයේ උපදින, උපන් කුසලයේ වැඩෙන විදිහට ඔහු ඒ අරමුණ බාරගෙන මෙනෙහි කිරීම කළේ. දැන් මතකයි. දැන් එතකොට අපි මෙන්න මේ දෙපැත්තට කියනවා, අපි තේරන භාෂාවෙන් කතා කළොත් කුසල සහගත බව හා අකුසල සහගත බව. කුසල සහගත වීමටත් අකුසල සහගත වීමටත් හේතුව නිමිත්ත මල. මලට සාපේක්ෂකවයි කුසල සහගත වුනෙත් අකුසල සහගත වුනෙත්. මේක හොඳට තේරුම් ගන්න ඕන. මලට සාපේක්ෂකවයි කුසල සහගත වුනෙත් අකුසල සහගත වුනෙත්. මැල වෙනවා, පර වෙනවා කියලා දැක්කේ මල. ඒ මල වගේමයි මේ කයත් මේ වගේම මැල වෙනවා, පර වෙනවා, කුණු වෙනවා කියලා බැලුවා. මල ලස්සනයි, සුන්දරයි කියලා බලලා ඒක අයිති කරගන්න, උරුම කරගන්න අකුසල සහගතව කල්පනා කළා. තව තවත් අකුසලයේ උපදින විදිහට. එතකොට දැන් මේ කුසල සහගත බව හා අකුසල සහගත බවට සාපේක්ෂතාවයක් තියෙනවා. ඒ මල. මලට සාපේක්ෂකවයි කුසලයේ අකුසලයේ තියෙන ධර්මතාවය මෙතන යෙදුනේ. අපි මේ ලෝකේ කාටවත්ම මල කියන තැනට ආවොත් මල පිළිබඳව හිතන්න පුළුවන් මේ දෙපැත්තට බරවයි. අන්ත ඇසුරු නොකොට ඒ අරමුණ පාවිච්චි කරන්න බෑ. ඒ අරමුණ බාර ගත්තොත් සාපේක්ෂකව වෙන්න ගත්තොත් ඒකාන්තයෙන් අපි මේ අන්ත ඇසුරු කිරීම වෙනවා. එක්ක හොඳයි කියන්න වෙනවා, එක්ක නරකයි කියන්න වෙනවා. එක්ක ලස්සනයි කියන්න වෙනවා, එක්ක අවලස්සනයි කියන්න වෙනවා. එක්ක තියනවා කියන්න වෙනවා, එක්ක නැහැ කියන්න වෙනවා. එක්ක පිනපැත්ත ඇසුරු කරන්න වෙනවා, එක්ක පව්පැත්ත ඇසුරු කරන්න වෙනවා. එක්ක කුසල් පැත්ත ඇසුරු කරන්න වෙනවා, එක්ක කුසල් පැත්ත ඇසුරු කරන්න වෙනවා. මේ දෙපැත්ත භාවිතා කරන්න වෙනවා. ඒ ධර්මතාවයෙන් මිදීමක් ගැලවීමක් නෑ කාටවත්ම. දැන් අපි දන්නවා අර අකුසල පැත්තට බරව කරන මානසිකාරයට වඩා කුසල සහගතව කරන මානසිකාරය මැලවෙන පරවෙන බව. ඒකට කයත් ඒ හා සමාන කොට, සංස්කාර ධර්මයන් ඒ හා සමාන කොට සිතන මෙනෙහි කරන බව හරි උතුම් ශ්‍රේෂ්ඨයි. දැන් එතනදී යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය, නිවැරදිව මෙනෙහි කිරීම හා වැරදියට මෙනෙහි කිරීම කියන දෙක අපිට හසු වෙනවා. හැබැයි එතනදී අර අකුසල සහගත මානසිකාරයට සාපේක්ෂකවයි අර අනිත් මානසිකාරය යෝනිසෝ කියලා කියන්න වෙන්නේ. මේක ටිකක් හිමින් තේරුම් ගන්න. මල අරමුණු කරගෙන ලස්සනයි සුන්දරයි කියලා එක වැළඳ ගන්න, අයිති කර ගන්න, උරුම කර ගන්න යන ඒ මානසිකාරයට සාපේක්ෂකව මෙලවෙන පරවෙන අනිත්‍ය ස්වභාවයට පත්වෙන දෙයක් කියලා මෙනෙහි කරන මානසිකාරය යෝනිසෝ වෙනවා, යහපත් වෙනවා. හැබැයි ඒ යහපත් බව ඒ යෝනිසෝ මානසිකාරය මේ අයෝන් මෙතනට මේ මානසිකාරයට සාපේක්ෂකවයි, අකුසල සහගත මානසිකාරයට සාපේක්ෂකවයි. අපි මේන් කියන්න මේ උත්සාහ කරන්නේ මේ යෝනිසෝ මානසිකාරය අරමුණ මේ විදිහෙන් මෙනෙහි කළත් නිවන් දකින්න යෙදෙන නිවන පිණිස පවතින යෝනිසෝ මනසිකාරය එය නොවේය කියලා කියන්නයි. ඒක ප්‍රමාණවත් නේ. ඒක යෝනිසෝ වෙන්නේ අර අකුසල සහගත මනසිකාරයට සාපේක්ෂව. ඒ කියන්නේ අපි ඒකේ ප්‍රතිඵලය දිහා බැලුවොත් මල පිළිබඳව කරන අයෝනිසෝ මනසිකාරයේ ප්‍රතිඵලය සිව් අපාය. කරන කියන හිතන රැස් වෙන අකුසල කර්මයට ප්‍රතිවිපාකය සිව් අපාය වෙනවා. අර අනිත්‍ය ආදී වශයෙන් අසුභ ආදී වශයෙන් කළ මානසිකාරයේ තුල සිද්ධ වෙන ක්‍රියාවලිය කුසල සහගත වෙනවා. කුසල කර්මයට ලැබෙන පුණ්‍ය කර්මයට ලැබෙන විපාකය සුගතිය වෙනවා. සුගතිය වෙනවා. එතකොට සංසාර ගමනේ දුගතියට වඩා සුගතිය උතුම්. සිව් අපායට වඩා මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ උතුම් ශ්‍රේෂ්ඨයි. දුකින් මිදීමක් තියෙනවා. එහෙත් දැන් අපි දන්නවා මේ අකුසල මනසිකාරයට සිව් අපාය උරුම වෙනවා. එතන මල පිළිබඳව කළ කුසල මනසිකාරයට අනුව සුගතිය නියම වෙනවා. සුගතිය නියම වෙනවා. එතකොට දහමේ පරමාර්ථයට අනුව මනුස්ස ලෝකේවත් දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් එක සදා සැප ඇති නিত্য සැප ඇති තැනක් හැටියට සලකන්නේ නේ. නිබ්බානං වා උපනිදාය සබ්භා උප්පත්තියෝ දුග්ගති කියන දේශනාවට අනුව නිවනට සාපේක්ෂව මේ හැම උපතක්ම දුගති වෙනවා. ඒ නිසා නිවනට සාපේක්ෂව බැලුවොත් මේ මානසිකාර දෙකම අපට අවශ්‍ය උත්තරේ සලසලා දෙන්නේ නැහැ. එහෙත් ලෝකය තුල හොඳ නරක දෙක ගොඩ නැගෙන්න ඕන. නරක පැත්ත අකුසලයේ භාවිතා කරන කෙනෙකුට ලෞකික කුසලයේ ඉක්මවා යන ලෝකෝත්තර කුසලයකට යන්න බෑ. එනිසා අපි සාමාන්‍ය ලෝකයේ තුල මේ කියන යෝනිසෝ මනසිකාරය හයෝනිසෝ මනසිකාරයේ ප්‍රභේදය හඳුනගෙන කටයුතු කරන්න ඕන. අකුසල මනසිකාරයෙන් වෙන් වෙලා කුසල මනසිකාරයේහි පුළුවන් තරම් පිහිටන්න උත්සාහවත් වෙන්න ඕන. එතන පිහිටා සිටින කෙනෙකුට තමයි ඉන් එහාට යන මනසිකාරයකට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. මොකක්ද ඉන් එහාට ගිය මනසිකාරයේ කුමක් වේවිද? දැන් අපිට මේ කුසල මනසිකාරය හා අකුසල මනසිකාරය, ලෝකය තුල යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය හමු උනේ සත්වයකට, පුද්ගලයකට, යමකට, දෙයකට, මලකට සාපේක්ෂව. දැන් අපට අවශ්‍ය කරන්නේ කර්මක්ෂය කරන්න. කර්ම රැස් කරන්න නෙවෙයි, කර්මක්ෂය කරන්න. දැන් මේ මානසිකාරයන් දෙක තුලම මලට සාපේක්ෂක වෙනකොට, යමකට දෙයකට සාපේක්ෂක වෙන තැන ගොඩ නැගුණේ කර්මය. ඒ චේතන කර්ම සහිතයි. අකුසල කර්ම චේතනා, කුසල කර්ම චේතනා ගොඩනැගුණේ. සිටීම කුසල සහගත වුණා, සිටීම අකුසල සහගත. ඒ කර්මයට ප්‍රතිවිපාකය ප්‍රතිසන්දිය හා ප්‍රවෘත්ති විපාකය, නැවත ඉපදවීම හා උපන්තන පැවැත්වීම. දැන් අපි දන්නවා, ඉගෙනගෙන තියෙනවා, මතක තියෙන්න ඕන, නිවන කියලා කියන්නේ ඉපදීම, ජරාව, ව්‍යාධිය, මරණය නොවේ. එතකොට නිවන් මග කියලා කියන්නේ ඉපදීම පිණිස කරුණු රැස් කරන එකට නෙවෙයි. ඉපදීම ප්‍රතිසන්දිය පිණිස කර්ම රැස් කිරීමකට නොවේ නිවන් මග භාවිතා කරනවා කියලා කියන්නේ. හැබැයි එතනදිත් සිද්ධ වෙන්නේ චේතනාවක්ම තමයි. කර්මය සතරාකාර වෙනවා. සුදු කර්ම, දෙක කළු කර්ම, තුන සුදු කළු කර්ම මිශ්‍ර කර්ම, හතර සුදුද නොවු කළුද නොවු කර්ම. හතර. එතකොට සුදු කර්මයටත් කළු කර්මයටත් සුදු කළු කර්මයටත් මේ තුනටම ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක සුගතිය දුකතිය තුල උරුමයි. වෙනස් කරන්න බෑ. දැන් අපි නිවන් මාර්ග වඩනවා කියන ක්‍රියාවලිය තුලත් සිතීම, එහෙම නැත්නම් චේතනා, චේතනාම්බිකවේ කම්මං පදාමි, චේතනාව කර්මයයි කියලා කිව්වනේ. සිතන බව, මෙනෙහි කරන බව කර්මයයි කියලා කිව්වනේ. හැබැයි ඒ කර්මය ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ගෙන දෙන්නක් නොවිය යුතුයි. ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ගෙන දෙන කුසල විපාක ගෙන දෙන දෙයක් වුණත් ඒ ප්‍රතිසන්දිය උපත ඒ නිවන නොවේ. එහෙමනම් මෙතනදී අපිට යෝනිසෝ මනසකාරය කියන එක හඳුන ගන්න වෙනවා. ප්‍රතිසන්දිය පිණිස කරුණු හේතු සකස් කරන මනසිකාරය ඉක්මවාගිය මනසිකාරයක්. අන්න එතනටයි සැබෑ ලෙස මේ ශාසනයේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතනදී හම්බ වෙන්නේ ඉදං දුක්ඛං යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. සෝ එවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියಂತಿ සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ මනසිකාරයට ආවොත් තමයි තුන් සංයෝජන දුරු කරගෙන ශ්‍රෝතයට මාර්ගයට ඵලයට පිවිසෙන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් දැන් මේ ලෝකය තුල පවතින මේ කුසල කුසල මනසිකාරයන් ඉක්මවාගිය මනසිකාරයක් අපි කොතනින්ද හඳුනගන්නේ? දැන් මල ගැන හිතන්න පුළුවන්ද කාට හරි මේ ලෝකේ කර්ම සකස් නොවන විදිහට? කර්ම සකස් නොවන විදිහට පුළුවන්ද හිතන්න? දැන් මල ගැන හිතන්න පුළුවන් අනිත්‍යයි කියලා. අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි කියලා බලන්නත් පුළුවන්. හැබැයි මේ අනිත්‍ය දුක් අනාත්මේ බැලුවේ මොකද? මලක. ඒ අනිත්‍ය දුක්ඛනාත්මය බැලුවට කෙනෙකුට හිතන්න පුළුවන් ත්‍රිලක්ෂණයට අනුව බැලුවා මීට වඩා මොන මානසිකාරයක්ද කියලා. ත්‍රිලක්ෂණයට අනුව බලන්නනේ බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. දැන් අපි මල මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනකොට මේක තමයි අර කියන උත්තර පිළිතුරු ටික ඔක්කොම ලබලා දෙන යෝනිසෝ මනසිකාරය කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙත් ඒක සංකල්පයක්ම විතරයි. මෙන්න මෙතන තමයි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණු අවදීෙහි පහළ වුණු තවත් ශාස්ත්‍රූවරු සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන මේ ලක්ෂණය පිළිබඳව දේශනා කළා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව යන්නේ සාසනිකවල කළ ඉගැන්වීම් ඉක්මවාගිය එකක්. එදා ලෝකේ පරතරට ගිහිල්ලා තිබිච්ච ආගම් වාද දර්ශනවල ත්‍රිලක්ෂණය පිළිබඳව පෙන්නුම් කළේ මෙන්න මේ බඳු තැනක. සත්වයේ පුද්ගලයේ ආත්මයක් කෙනෙක් දෙයක් මලක් ගහක් වැලක් ළමෙක් මිනිස්සෙක් කියන තැනට ඇවිල්ලා එය අනිත්‍යයි කියලායි බැලුවේ. එතකොට සාපේක්ෂතාවයක් තිබුණා. ඊට සාපේක්ෂකවයි අනිත්‍ය බැලුවේ. එනිසා ඒ තුල සියලු ආශ්‍රව දුරු වුණේ නෑ. ඉතුරු වෙච්ච ආශ්‍රවයක් තියෙනවා. එහෙම බලනකොටත් වා කෙලස් ගිනි නිවෙනවා ඇත්ත. ලෝභ දේශ සංසිඳෙනවා. නමුත් අවිද්‍යා කියන ආශ්‍රවය දුරු වෙන්නේ නෑ. අවිද්‍යා ආශ්‍රවය දුරු වෙන්නේ නෑ. අවිද්‍යා ආශ්‍රවය ඉතුරු වුණොත් එය ප්‍රමාණවත් නැවතත් සියලුම කුසල අකුසල ගොඩ නගන්න කුසල අකුසල චේතනා උපදවන්න තුන් භවයට නැවත යොමු කරන්න එය ප්‍රමාණවත් අවිද්‍යාව තමයි පරම අකුසලය පරම භයානකම වරද දෝෂේ අවිද්‍යාව අවිද්‍යාව නිසා සංඛාර නිසා විඥාන කියලා සසරේ පැවැත්ම පනවන්නේ අවිද්‍යාවෙන්නේ අවිද්‍යාවයි කෝටම මූල වෙන්නේ දැන් මලක අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය අසුභ භාවය මැලවෙන පරවෙන බව කෙනෙකුට හිතලා කුසල සංස්කාරයක් පුණ්‍ය සංඛාරයක් පහළ කරගන්න පුළුවන් ඒ පුණ්‍ය සංඛාරය ඉක්මවා ආනෙන්ජ සංඛාරයකට යන්නත් පුළුවන් වේ ඒක පාද කරගෙන නිමිති කරගෙන කුසලයේ වඩලා පුණ්‍ය සංඛාර වඩලා ඊටත් ඉක්මවා ගිහිල්ලා ඒ නිමිත්තක් හැටියට අරගෙන සටහනක් හැටියට අරගෙන ඒ නිමිත්තේ සටහන වඩලා රූපී අරූපී ධ්‍යාන තලවලට ධ්‍යාන චේතනා පහල කරගන්නවා කියන තැනට ආනෙන්ජාභි සංඛාර අරූපී ධ්‍යාන සංඛාර පහල කරගන්න තැන දක්වාම යන්න පුළුවන් වෙයි. ඒත් අපි දන්නවා අරූපී භක්ම තලයේ දක්වා එසේ වුවත් ඒ භවත්‍රය ඉක්ම වූ තැනක් නෙමේ තුන් භවය ඇතුළෙයි ඒක. අරූපී බ්‍රහ්ම ලෝකයට ගියත් නිමාව නිෂ්ඨාව නිවන කියන අරමුණ එතනනේ. ඒ නිසා මෙන්න මේ මානසිකාරය හඳුනාගත්ගෙන භාවිතා කරන ගමන් කුසල සංස්කාරයන් භාවිතා කරන ගමන් පුණ්‍ය සංස්කාරයන් භාවිතා කරන ගමන් ඊට ඉක්මවා ගිය මානසිකාරයකට අපි පිවිසෙන්න ඕන. ඒ පිළිබඳවත් අපි සද්ධර්මයේ තුලින්ම කරුණ හොයා ගන්න ඕන, ඉගෙන ගන්න ඕන. මෙන්න මේ මානසිකාරයේ ධ්‍යාන සමාපatti දක්වා වඩන්න මේ කුසල මානසිකාරයේ පවත්වන්න පුළුවන් වුණත් මදි. දැන් අපි රූපී අරූපී ධ්‍යානයකට යන්නත් නිමිත්තක් ඕනනේ. කසින නිමිත්තක් වෙන්න පුළුවන්, ආනාපාන සති නිමිත්තක් වෙන්න පුළුවන්. අපි යම් නිමිත්තක් පාදක කරගෙන තමයි ධ්‍යානයට පිවිසෙන්නේ. රූපී ධ්‍යාන ඉක්මවා යනකොට ඒ තරමුණක් තියෙනවා. ආකාශය අනන්තයි කියලා බලන්නේ ආකාශය. විඥානය අනන්තයි කියලා බලන්නේ විඥානයේ අරමුණ වෙලා. මේ විදිහෙන් අපට පැහැදිලි සාපේක්ෂතාවය ඇති බව. ඒක තාමත්ම සියුම්වස් නේව සංඥානා සංඥා ඇති නැති තරමට සියුම්ව ගියත් අවිද්‍යා ආශ්‍රවය සිඳුනේ නේ. එනිසා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ උද්දකාරාම පුත්ත තවුසානන් වෙතින් මේ ධ්‍යානයේ මේ සමාපත්තිය දක්වාත් හිත වඩලා මා සොයන විමුක්තිය නිවන මේ නොවේය කියලා අතහැර දාගිය බව ඔබට මට මතකයි. එහෙමනම් මින් එහාට ගිය මානසිකාරයේ පිළිබඳව අපි මෙතෙක් කාලයක් ඇසූ ධර්මයේ තුල අපට තියෙන දැනුම මොකක්ද, නුවණ මොකක්ද, අවබෝධය මොකක්ද? මීට ඉක්මවා ගිය මානසිකාරයක් තවත් තිබිය හැකිද? දැන් අපට පැහැදිලි වෙනවා මලට සාපේක්ෂක වෙනකොට යමකට දෙයකට සාපේක්ෂක වෙනකොට කාටද පුළුවන් කුසල් අකුසල් කර්ම රැස් නොවෙන්න ඒක භාවිතා කරන්න බෑ ඒක පරිහරණය කරන්න බෑ කාටවත්ම පුළුවන් කමක් නෑ එහෙනම් මේක බාර ගත්තොත් බාර ගන්න බවම අරමුණ බාර ගන්න බවම ප්‍රමාණවත් සසර ගොඩ නැගෙන්නේ ඒයි අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති සතුටු වුණෝ ඒටි හොඳයි කිව්වොත් බැසගත්තු කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය කුමක සතුටු වුණොත්ද කුමක් හොඳයි කිව්වොත් කුමක් බැසගත්තුද රූපේ අභිනන්දති වේදනාය අභිනන්දති සංඥාය අභිනන්දති සංඛාරය අභිනන්දති විඥානය අභිනන්දති අභිවන්දති අජ්ජෝසාය තිට්ඨති මේ පහෙන් එකක සතුටු වුණොත් හොඳයි කියලා බාරගත්තොත් බැසගත්තොත් අන්න අභිනන්දතු අභිවදතු අජ්ජෝසාය තිට්ඨතු සතුටු වෙනවා නම් හොඳයි කියනවා නම් බැස ගන්නවා නම් සතුටු වුණොත් හොඳයි කිව්වොත් බැසගත්තොත් එපමණකින් යා රූපේ නන්දි අන රූපේ වේදනාවේහි සංඥාවේහි සංඛාරේහි විඥානේහි නන්දිය කැමැත්ත උපදිනවා උපජ්ජති නන්දි නන්දිය කැමැත්ත ඉපදිලා නන්දිය ඇත්නම් යා රූපේ නන්දි යා වේදනායන් නන්දි සංඥාය සංඛාරේ විඥානේ නන්දි කැමැත්ත නන්දිය උපන්නොත් ඒක තමයි උපාදානය කියන්නේ. ඡන්ද රාගයයි උපාදානය කියලා කියන්නේ. ඥා රූපේ නන්දි තදූපදාන. උපාදානය ඇතොත් භවය, භවය ඇතොත් ජාතිය, ජාතිය ඇතොත් චරා. මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස මේ සියලු දුක් රැස්වලා. දැන් අපි අනිත්‍යයි කියලා බලන්නේ බාහිරගෙන. අරමුණ අතට අරගෙනයි හිතට අරගෙනයි මේක අනිත්‍යයි කියලා බලන්නේ. දැන් අපි යමක් අතට අරගෙනනේ ඒක හොඳ නරක විමර්ශනය කරන්නේ. වෙළඳපළට අපි ගියාම ඇඳුමක් අතට අරගෙන පරීක්ෂා කරන්නේ. අතට අරගෙනයි ඒක හොඳ නරක විනිශ්චය කරන්නේ. එතකොට නරකයි කියලා විනිශ්චය කළත් හොඳයි කියලා විනිශ්චය කළත් ඒ වෙනකොට අතට අරගෙන ඉවරයි. බාරගෙන ඉවරයි. මේ බාර ගන්නවා කියන ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා භවයේ සකස් වෙන. ජරා මරණේ සකස් වෙන. එනිසා අපිට ඕන වෙනවා බාර නොගෙනම අතහරින්න. බාර නොගෙනම අතහරින්න. ඒ ක්‍රමය අපිට ඕන වෙනවා. අන්න එතන තමයි ලෝකේ සියලු ආගම් ඉක්මවා යන දර්ශනවාද ඉක්මවා යන දහමක් ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාරන්නේ. ඒ ධර්මතාවය මොකක්ද කියලා හඳුනා ගන්නකොට ඔන්න අපට හමු වෙන ධර්මතාවයන් එක මේ දුකයි මේ සමුදයයි මේ නිරෝධයයි මාර්ගයයි කියන නුවණ ඉලඹ සිටින. එතනයි ඒ දැක්ම ඒ නුවණ පහළ වෙන්න ඕන. අපි නැවත කල්පනා කරලා බලමු. මලක් කියන දැනගැනීම අපට ඇති වුණේ කොහොමද කියලා. ඉබේ හටගත්තේ නැන්නේ. දැන් අපි ඉස්සලා කිව්වා එකම අරමුණක් 10 දෙනෙකුගේ ඇහැට ගැටුණාම අම්මා කියලා දැනගන්නවා, බිරිඳ කියලා දැනගන්නවා, අක්කා කියලා දැනගන්නවා, නංගි කියලා දැනගන්නවා, අච්චි කියලා දැනගන්නවා, නැන්දා කියලා දැනගන්නවා කියලා දැනගන්නවා. එතකොට කෙනෙකු හැටියට දැනගන්නවා. අම්මා කියන පුද්ගල භාවයෙන් දැනගන්නවා. අක්කා කියන පුද්ගල භාවයෙන් දැනගත්තා. නැන්දා කියන පුද්ගල භාවයෙන් දැනගත්තා. බිරිඳ කියන පුද්ගල භාවයෙන් දැනගෙන තියෙන දැනගැනීමක්. එතකොට දැන් දැනගැනීමට සාපේක්ෂකව නිහාට කුසල අකුසල උපදින්නේ. අම්මට සාපේක්ෂක වෙනකොට, නැන්දට සාපේක්ෂක වෙනකොට, බිරිඳට සාපේක්ෂක වෙනකොට ඊට අනුරූපීව කුසලයේ අකුසලයේ ගොඩනැගෙනවා. එතකොට දැන් අපිට පැහැදිලි මේ දැනගැනීම කියන කාරණාවට එනකොට ඒ තුල සිදුවිය යුතු දහම් වැලක් තියෙනවා. දැන් අම්මා කියලා දැනගන්න බැහැනේ. ඇහෙනු තිබුණාන. ඇහෙ තිබුණත් ඇහැට අරමුණක් ගැටුනේ නැත්තම්. ඇහෙ තිබුණත් අරමුණ තිබුණත් විඥානයේ චක්කු විඥානයේ උපන්නේ නැත්තම්. චක්කු සම්පස්සේ පහළ වුණේ නැත්තම්. චක්කු සම්පස්සෙන් විඳීම වේදනාව හටගත්තේ නැත්තම්. සංඥාව පහළ නොවුනන සංචේතනාව පහළ නොවුනන මේ ආදී ධර්මතාවයන් නොහටගත්තේ නම් අම්මා කියන දැනගැනීමකට එන්න බෑ. එතකොට මලක් කියන අම්මා කියන දැනගැනීම අපට නිර්මාණය කරලා දීලා තියෙන්නේ කුමක් ඇති කල්හිද? ස්කන්ධ ආයතන ධාතු ඇති කල්හි. දැන් බොහෝම සියුම් නුවණින් අර්ථය පරීක්ෂා කරගත යුතු තැන මෙතන. මේ දැනගැනීමට මල කියන දැනගැනීමට අම්මා කියන දැනගැනීමට කෙනෙක් දෙයක් සත්වයෙක් කියන දැනගැනීමකට එන්න බෑ. මේ කියන ස්කන්ධ ධර්මයන්ගේ එකතුවකින් තොරව. දැන් අපි කියලා දීලා තියෙනවා විඥානණය, විඥානය හඳුනා ගැනීම, දැන ගැනීම විඥානයයි කියලා. විඥානය යං විතක්කේති තං විඥානති. විතර්ක කළ, කල්පනා කළ දේට අනුවයි දැන ගැනීම කියලා කියලා තියෙනවා. දැනගන්න, එතකොට දැනගන්නේ කල්පනා කළ දේ යනවා. කල්පනා කරන්නේ කුමකටද? යං සංජානාති තං විතක්කේති. හඳුනාගත් දෙයටයි කල්පනා කරන්නේ කියලා අපි කියලා තියෙනවා. සංඥාව කුමක්ද? යං වේදේති තං සංජාන. විඳින දෙයයි හඳුනන්නේ. කුමක්ද විඳින්නේ? පස්ස පච්චයා වේදනා ස්පර්ශය නිසායි. ස්පර්ශය කුමක්ද කියලා අපි කියලා දීලා තියෙනවා. ස්පර්ශ ආයතන, ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, විඥාන, තින්නම් සංගති පස්සෝ. දැන් බලන්න එකින් එකට බැඳිච්ච, අත්හරින්න බැරි, වෙනස් කරන්න බැරි ධර්මතාවයක් එකයි අපිට හමු වෙලා තියෙන්නේ මේ දැනගන්නවා කියන තැන. ස්කන්ධ ටික යෙදිලයි ඒ ධර්මතාවය ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් අන්න එතනක් තියෙනවා විතර්කණයක්. යං සංජානාති තං විතක්කේති. සංඥාවටයි විතර්ක කරන්න කියන තැන කල්පනා කරන්න කියන තැන අන්න ඒ කල්පනාව පිළිබඳවත් ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් මල කියන දැනගැනීමට පස්සෙත් මලට සාපේක්ෂව කරන කල්පනාවකුත් තියෙනවා විතර්කයකුත් තියෙනවා. මල කියන දැනගැනීමට එන්න ඔබෙන් කල්පනා කිරීමක් විතර්කයක් යෙදিলা තියෙනවා. අන්න එතන පිළිබඳවයි අපේ අවධානය විශේෂයෙන් යොමු වෙන්න ඕන. ඒක අපි තව තැනකින් වෙනත් න්‍යායකින් ගත්තොත් පැහැදිලි අපිට පුරුදු උපමාවක් නිදර්ශනයක් කුමක්ද? අපි හිතමු බල්ලෙක් ළිඳට එබෙනවා කියන කාරණාව මේ හැමෝටම පුරුදුයි උපමාව. බල්ලෙක් ළිඳට එබෙනවා. ආලෝකයේ ඇති ළිඳ වතුර ඇති ළිඳකට බල්ලෙක් එබුණාම ආලෝකයත් වතුරත් මේ සතාගේ යොමු වීමත් මේ හේතු නිසා හටගන්න ධර්මතාවයක් තියෙනවා. මොකක්ද? දියමත ඡායාව. දැන් වතුරත් ආලෝකයත් මේ ඉබුණු සතා නිසා මේ හේතු තුන නිසා මේ හේතු යෙදුණු නිසා හටගන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකක්ද? ඡායාවක් හටගන්න පුළුවන්. ඊට වැඩි දෙයක් වෙන්න පුළුවන්ද? ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් එකම ධර්මතාවය තමයි මෙන්න මේ ආලෝකයේ ඇති වතුර ඇති ළිඳකට කවුරු හරි එබුණොත් ඡායාවක් ප්‍රතිබිම්බයක් දිය මත හටගන්න පුළුවන්. දැන් මේක කවුරු එබුණත් උමමයි. බල්ලා එබුණත් ඔබ මම එබුණත් රහතන් වහන්සේ කෙනෙක් එබුණත් බුදුහාමුදුරුවෝ එබුණත් මේ ඡායාව පිහිටනවා හටගන්නවා. මේක ධර්මතාවයක්. එතකොට ධර්මතාවයක් ඡායාව කියලා කියන්නේ ධර්මතාවයක්. මේ හේතු යෙදුනොත් අනිවාර්යයෙන්ම ලොකු පොඩි නැනනවන උසස් පහත් කියන ભેදයක් නැතුව හටගන්න ධර්මතාවයක්. එතකොට දැන් ඔන්න දියෙහි ඇඳිලා තියෙන්නේ මොකක්ද? ඡායාව. දැන් ඡායාව පිළිබඳව බල්ලා කරන කල්පනාව මානසිකාරය අර කියන හේතුවටවත් ඵලයටවත් අයිති එකක් නෙමෙයි. දැන් බල්ලා අර ඡායාව දැකලා බල්ලට කල්පනා වෙන තව බල්ලෙක් ඉන්නවනේ. ළිඳේ තව බල්ලෙක් ඉන්නවනේ කියන කල්පනයක් එනවා. විතර්කයක් එනවා, කල්පනාවක් එනවා, සිටීමක් එනවා. තමා නිසාම උපන් ඡායාවට බල්ල කල්පනා කරනවා බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට බල්ලා හිතන්නේ බල්ලගේ විතර්කය වෙන්නේ තව බල්ලෙක් ඇති බවට. බල්ලෙක් ඇති බවට හිතන නිසාම බල්ලගේ දැනගැනීම ළිඳේ ඉන්න තවත් බල්ලෙකු පිළිබඳව වෙනවා. ළිඳේ ඉන්න තවත් බල්ලෙකු පිළිබඳව දැනගත්ත බල්ලා ඔන්න දැන් බල්ලාට සාපේක්ෂ වෙනවා. එක්කෝ ඒ බල්ලාට ඇලුම් කරනවා, එක්කෝ ඒ බල්ලාට බල්ලත් එක්ක ගැටෙනවා. දැන් බල්ලා ළිඳ වටේ කැරකි කැරකි බුරන්නේ කාටද? බල්ලෙකුට. දැන් ද්වේෂයෙන් රළු වෙමින් බල්ලා ළිඳ වටේ කැරකි කැරකි බුරන්නේ තව බල්ලෙකුට. දැන් බල්ලෙක් ඇති නිසානේ බල්ලට දැන් තණ්හාව හෝ ද්වේෂය ආසාව හෝ ద్వේෂය උපන්නේ බල්ලෙකුට සාපේක්ෂකවනේ. දැන් බලන්න ටිකක් ඔබට තේරෙනවා සැබවින්ම බල්ලට ద్వේෂ සහගත වෙන්න හෝ ලෝභ සහගත වෙන්න බල්ලෙක් එහි ඇද්ද? සැබවින් බල්ලෙක් කියලා කෙනෙක් දෙයක් එහි ඇද්ද? දැන් ඔබට තේරෙනවා බල්ලෙක් කොහොමටවත්ම නැති තැනකයි බල්ලා බල්ලෙක් පිළිබඳව දැනගැනීමකට ඇවිල්ලා තියෙන්නේ. ඒ දැනගැනීම කොච්චර බරපතලද? බල්ලා නපුරු වෙන්න, සැහැසි වෙන්න, බුරන්න, රළු වෙන්න තරම් ඔහුගේ ක්‍රියාකාරකම්ද ගොඩ නැගිලා තියෙන්නේ. දැන් බල්ලා උඩු බුර බුරා ගොරව ගොරවා පහුරු ගඟා මේ කයින් වචනයෙන් මේ නපුරු ක්‍රියාවකට ඇවිල්ලා තියෙන්නේ බල්ලෙකු ඉදිරියේ. දැන් බල්ලා කොහෙද ඉන්නේ? ඔන්න අපිට අර මල කියන තැන නිර්වචනය කරගන්න වෙන්නේ ඔන්න ඔතනේ. බල්ලා කොහෙද ඉන්නේ? ලිඳේ බල්ලෙක් ඉන්නවද? බල්ලා බල්ලෙක් පිළිබඳව දෘෂ්ටියක් උපදවගත්තද කියන කාරණාව ඉගෙන ගන්න. දැන් අපට තේරෙනවා බල්ලට පෙනෙන යමක් තිබුණා, දිය මත ඇඳුණු ඡායාවක්, ප්‍රතිබිම්බයක් තිබුණා. එතරම් එතන තිබිච්ච ධර්මතාවය. ඒ ධර්මතාවය හඳුනා ගන්න බැරි වෙච්ච බල්ලා තමා නිසාම හටගත්ත ඡායාව හඳුනා ගන්න බැරි වෙච්ච මෝඩ බල්ලා තවත් බල්ලෙක් ඉන්නවනේ කියලා වැරදි විදියට කල්පනා කළා. වැරදි කල්පනාවක් කළේ. බල්ලෙක් ඉන්නවා කියලා කර කල්පනාව වැරදි. අයෝනිසෝ. බල්ලෙක් නැති තැනකයි බල්ලෙක් ඉන්නවා කියලා කල්පනා කළේ. වැරදි කල්පනාවේ ප්‍රතිඵලය වුණේ වැරදි දැන ගැනීමක්. බල්ලෙක් ඉන්නවමයි. ඊට සාපේක්ෂව වුණා බල්ලාගේ ක්‍රියාව රළු වුණා. අකුසල සහගත වුණා. වැරදි සහගත වුණා. දැන් හොඳට අපි තේරුම් ගන්න ඕන බල්ලා දැන් මේ බුරන්නේ රළු වුණේ. බුරන්නේ රළු වුණේ බල්ලෙක් ඇත කියන සංකල්පයේ මත. දැන් බලන්න ඕන අපි බල්ලෙක් සැබවින්ම ඉන්නවද, බල්ලෙක් ඇත කියන දෘෂ්ටියද? දැන් අපි කිව්වා දෘෂ්ටි ගැන ඉස්සෙල්ලා. අත්තිමේ අත්තාදි මම කියලා කෙනෙක් ඉන්නවා, සත්වයේ ඉන්නවා කියලා ගත්ත දෘෂ්ටියක් කියලා. දැන් බල්ලා අරගෙන තියෙන දෘෂ්ටියක් නෙවෙයිද? නැති තැනක ඇති බවටම සිතින්ම යමක් උපදවා ගත්ත මිසක් වෙන දෙයක් එතන අපිට හමු වෙන්නේ නැහැනේ. එතන හමු වෙන ධර්මතාවය තමයි අර ටික. ඡායාවක් තියෙන, ඡායාව හට ගන්න හේතු ටිකක් තියෙනවා. රූපයක් තියෙනවා, ආලෝකය තියෙනවා, වතුර තියෙනවා. මේ හේතු නිසා ඡායාවකට. එච්චරයි තියෙන ධර්මතාවය. සැබෑ ධර්මතාවය එච්චරයි. එහෙත් දෙතනින් එහාට බල්ලෙක් ඉන්නවා කියන කරපු කල්පනාව, හා බල්ලෙක්මයි කියලා ඇති කරගත දැනගැනීම, ඒක පෞද්ගලිකව වැරදි සංකල්පයක් මත ඇති කරගත්ත ගොඩනගාගත්ත දෘෂ්ටියක්. දැන් ඔන්න බලන්න අපි මල කියන තැන, යමක් දෙයක් කියන තැනට සාපේක්ෂක වෙච්ච තැන කොතනද කියලා බැලුවොත් මෙන්න මේ බල්ලගේ මුලාව හා සමානම මුලාවකට අපි ඇවිල්ලා කරගත්ත වැරදි සංකල්පයක් මත, වැරදි දෘෂ්ටියක් මත වෙච්ච ධර්මතාවයක් බව තේරුම් ගන්න පුළුවන් වේ. ඉතින් අද මේට වඩා අපිට කතා කරන්න කාලේ නැහැ. මේ ටික අපි කතා කරලා තියෙනවා අතීතයේ. මෙන්න මෙතන පිළිබඳව හඳුනා ගන්න අපට පුළුවන් වුණොත් අපිට එතකොට දැන් බල්ලා කවදා හරි ඉගෙන ගත්තොත් මෙතන තියෙන්නේ මොකද්ද කියලා ඔහුට බල්ලෙක් ඉන්නවා කියන කල්පනාව කරන්න අයිතියක් නැහැ. බල්ලෙක් ඉන්නවා කියන කල්පනාව වෙනකොට බල්ලෙක් ඇත්තේ නැහැ. බල්ලෙක් නැති වුණොත් ද්වේෂ සහගත වෙන්න හෝ ලෝභ සහගත වෙන්න වූ හේතුවක් නැහැ ඔහුට. අපිට මලක් කියලා දැනගැනීමට අපි ඇවිල්ලා තියෙන්නේ මේ හා සමාන තැනක. අපි දියමත ඇඳුණු ඡායාවෙන් සිතේම හටගත්ත සංඥාවටයි විතරකය. අපිත් ඒ හා සමානව මුලාවකට ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ මුලා වෙන ධර්මතාවය කොතනද කියලා තේරුම් ගත්තාම අපටත් මේ වැරදි කල්පනාවක් කරන්න ඉඩක් නැහැ. එතකොට අපිට මලක් හම්බ වෙන්නේ නැහැ. අපට හම්බ වෙන්නේ දුක් වූ ස්කන්ධ ටිකේ පැවැත්. එතකොට ඒ ටිකට කියන්න වෙන්නේ ධම් දුක්ඛන්තමේ දුකයි කියලා කියන්න වෙනවා. මේ දුකට හේතුව මෙන්න මෙහෙම නේද හටගන්නේ, මේ වැරදි දැකීම නිසා, මේ වැරදි කල්පනාවක් නේද එන්නේ කියලා. අවිද්‍යාව නිසා, සංඛාර සංඛාර නිසා මෙහෙම වෙනවා නේද කියලා දුකට හේතුව දකිනවා. මෙතන ඇත්ත දැක්කොත් දුක නිරුද්ධ වෙනවා නේද කියලා දන්නවා. එහෙනම් දුක නිරෝධ කරන වැඩපිළිවෙල මේකම නේද කියලා සැබෑ දැක්ම, සැබෑ දැනීම, අවබෝධය එනවා. අන්න ඒ යෝනිසෝ මනසිකාරයෙන් අපේ සසර දුක් ගෙවීමේ ආරම්භය වෙනවා.
සත්ධර්මාංජලි නවපටුනක යලි හමුවීමකටය.